සාමාන්‍ය පෙළ විභාගය සඳහා මේ වන විට අපි හිතනව අපේ දරුවෝ බොහොම උනන්දුවෙන් සූදානම් වෙනවා ඇති කියලා. ජනවාරි මාසයේදී පමණ විභාගයේ තිබෙන බව තමයි දැනට අපි පූර්ව දැනුවත් වීම වෙලා තියෙන්නේ. ඉතින් අපි තව තවත් කාලය ලඟ වෙලා සම්පූර්ණ විභාගයට සූදානම් වෙනවාට වඩා දැන් දැන්ම මේ සියලු පාඩම් කටයුතු ආවරණය කරගෙන ඔබ ඔබේ දැනුම යාවත්කාලීන කරමින් විභාගයට උමනා කරන විදියට දැනුමින් සන්නද්ධ වෙනවා නම් ඒක තමයි වඩා වැදගත් වන්නේ. ඒ නිසායි අපි සාමාන්‍යයෙන් පාසලකදී විනාඩි 40ක කාලච්ඡේදයකදී ආවරණය කරන කරුණු වලින් සාරාංශයක් මේ සීමිත කාල සීමාව තුළ ගුරු ගෙදර වැඩසටහනින් අපේ දරුවන්ට ගෙනෙන්න අපි උත්සාහ කරන්නේ. ඉතින් අපේ දරුවනි, ඔබට බුද්ධ ධර්මයේ විෂය කියන්නේ අපි සමත් විය යුතු විෂයන් මාලාවේ තවත් එක හර විෂයක්. ඒ නිසාම ඔබ ඉතා උනන්දු වන්නට ඕනි. මේ සරල විෂයක් විදිහට හිතන්නට එපා. ඔබට පාඩම් කරන්න බොහෝ කරුණු තියෙනවා. ඒ හින්දා අපි කල්ැතුවම කෙටි සටහන් හදාගෙන පාඩම් කළ යුතු දේවල් පිළිබඳව හොඳ අවධානයක් යොමු කරලා ඔබ ඔබේ දැනුමට සාධාරණයක් ඉෂ්ට කරමින් විභාගයට මැනවින් සූදානම් වෙන්න කටයුතු කරමු. අද අපි සිදු කිරීමට බලාපොරොත්තු වන පාඩම 10 ශ්‍රේණියේ 16 පාඩම බුදු සිරිතයි පරිසරයයි. බුද්ධ චරිතයේ බොහෝමයක් සිදුවීම් සිද්ධ වෙලා තිබෙන්නේ ස්වභාවික පරිසරය ඇසුරු කරගෙන. කොහොම නමුත් පරිසරයේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවනේ. ඉතින් අපි දරුවන් දැන් මේ පාඩම් නිකම්ම ශ්‍රවණය කරනවාට වඩා ඔබගේ අභ්‍යාස පොතත් ළඟ තබාගෙනම මේ වෙලාවේදී අපි කියා දෙන කරුණු මොනවද කියන එක අවබෝධ කරගනිමින් සටහන් කරගන්නවා නම් වඩාත් හොඳයි. ඒ හින්දා අද බුදු සිරිතයි පරිසරයේ පාඩමේදී මතු කරන මේ පාඩමේ සාරාංශගත කරුණු ටිකේදී ඔබට අවධාරණය කරන්නේ අනිවාර්යයෙන්ම ඔබට සාමාන්‍ය පෙළ විභාගයේදී පරිසරයේ වටිනාකම ගැන සඳහන් කරමින් බුද්ධ චරිතය හා සම්බන්ධ කරලා කෙටි ප්‍රශ්නයක් හෝ පැමිණීමට අවකාශ වැඩි. එහෙනම් හොඳින් මතක තබා ගමු. පරිසරයේ කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි ජීවි පරිසරය, අනිත් එක අජීවි පරිසරය. බුදුන් වහන්සේ මේ ජීවි අජීවි කියන පරිසර දෙකටම ඉතාම හොඳ ඇල්මක් දක්වමින් අපට ඒ පරිසරයේ වෙත ඇලුම් දක්වන්නට අවධානය යොමු කළ ශාස්ත්‍රුන් වහන්සේ නමක්. මේ ඇලුම් දක්වනවා, එහෙම නැත්නම් ඇල්ම දක්වනවා කියලා කිව්වේ කෙලෙස් වැඩෙන ආකාරයට එහෙම නෙමෙයි. අපිට හැම දෙයක්ම ලැබෙන්නේ මේ බාහිර පරිසරයත් එක්කනේ. පුද්ගලයාගේ අභ්‍යන්තර පරිසරය වෙලා මානසික පරිසරය, ඒක ආධ්‍යාත්මික දියුණුවත් එක්ක එන්නා වූ දෙයක්. නමුත් බාහිර පරිසරය කියලා කියන්නේ අපි ජීවත් වෙන පරිසරය. ජීවත් වෙන පරිසරයේදී අපට ඒ සත්ව කොට්ටාශයන් එක්ක කටයුතු කළ යුතු ආකාරයත්, ඒ වගේම සබාධහමේ තිබෙන ගස්වැල් හා පරිසරයත් එක්ක ගනුදෙනු කළ යුතු ආකාරයත් ගැන ඉතා මැනවින් බුදුහාමුදුරු උගන්වනවා. අපි මෙහෙම උගන්වනවා කියලා කිව්වට නිකමට හිතලා බලන්න, සිදුහත් තාපසතුමා ගිහිගෙන් නික්මිලා ගිය සිදුහත් කුමාරයා තාපසවරයෙක් බවට පත් වුණාට පස්සේ තමන්ගේ විමුක්ති සුවය වෙනුවෙන් පරිසරය තෝරා ගන්නා විට නීරංජනා ගඟ, අසබඩ, ගන් තීරය, වැලි තලාව තෝරා ගත්තා. අරිය පරිේෂණ කියන සූත්‍රයේදී සඳහන් කරනවා දරුවනි, ඒ සිදුහත් තාපසතුමා ඒ නීරංජනා ගන් තීරයේ ඇයි තෝරගත්තේ? මෙතෙන්දි සඳහන් කරන දේ තමයි ඊටාම සිත්කලු වනයක් සහිත පරිසරයක්. ඊළඟට සුදු වැලි තලාවෙන් පිරුණු යෝගාවචරයෙකුට ඉතාමත් ගැළපෙන පරිසරයක්. ඒ වගේම නිසංසලව ගලාගෙන යන දිය සහිත ගංගාව තියෙන පරිසරයක්. ප්‍රධාන වීර වඩන අයෙකුට ඊටාම මැනවින් සිසිලසින් යුක්තව ඒ ස්ථානයේ තමන්ගේ කටයුතු හොඳින් පවත්වාගෙන යන්න පුළුවන් කියන අවබෝධයත් එක්ක තමයි මේ ස්ථානේ තෝරගන්නේ. දැන් ඔබ සටහන් කරගත් යුතු කරුණු දෙකක් පසු වුණා. එකක් තමයි පරිසරයේ කොටස් දෙකයි ජීවි පරිසරය හා අජීවි පරිසරය. ඊළඟට සිදුහත් තාපසතුමා අරිය පරියේෂණයෙහිවත් කුසල ගවේෂීව කටයුතු කිරීමට තෝරාගත් පරිසරය ගැන කියනකොට ඒ සඳහන් වන සූත්‍රය තමයි අරිය පරියේෂණ සූත්‍රය. මේවා කෙටි ප්‍රශ්න වලට එන්න පුළුවන්. ප්‍රශ්න 40 ප්‍රශ්න පත්‍රයට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නෙට එන්නත් පුළුවන්. ඒ නිසා හරිම සරලයි. ඒ සරලයි කියලා ඔබ මේ කරුණු නොසලකා හරින්නට එපා. හොඳින් ධාරණී කරගන්නට උත්සාහවත් වන්නට ඕන. ඒ නිසාම සිදුහත් තහපසතුමා මේ පරිසරයේදී තමන්ගේ ප්‍රකාශය කරපු ආකාරය බලන්නකෝ. මේ භූමි භාගය ඉතාම රමණීයයි. වනලැහැබි ඉතාම ප්‍රසාදජනකයි. මනාකොට ඇති සුදුවැලි තලා මැදින් ගලන නදිය සිත් සනසවන සුළුවේ. මේ ඔබේ පෙළපොතේ තිබෙන ප්‍රකාශය. මේවා අපි විශේෂ කරලා එහෙම නැත්නම් අපි හයිලයිට් කරලා මතක තබා ගැනීමට කටයුතු කරන්නට ඕන. ඉතින් දරුවනි, දැන් මේ විදියට යෝගාවචරයේකට මේ පරිසරය ගැලපෙනවා වගේම සාමාන්‍ය අපි හිතන්නකෝ. දැන් මේ කාල සීමාවේදී අපි ගෙවල් වලට කොටු වෙලා ඉඳලා සම්පූර්ණ ජනතාවට පරිසරයේ විවර වෙන දවසක් ආවොත් එහෙම ඔබලාගේ දෙමාපියන් ඔබලාව නිවසින් බැහැරට සංචාර වලට එක්කන් යන්න බලයි. ඒ සංචාර වලට යනකොට වන්දනාවේ යනවා කියනවාට වඩා චාරිකාවක් යනවා කියලා යන්නේ. එතකොට ඔය සබාධමත් එක්ක ගනුදෙනු කරන ඒ සබාධමී අසිරිය විඳගන්න පුළුවන් පරිසර වලට තමයි බොහෝ දෙනෙක් ඇදෙන්නේ. වන උයන් නැරඹීමට, සතුන් නැරඹීමට, මේ වගේ ස්ථාන වලට. අන්නේ නිසා අපිත් එහෙමනම් ඒ වගේ නිෂ්කලංක රමණීය පරිසර වලට කොයිතරම් ඇලුම්කමක් දක්වනවද කියලා නිකමට හිතලා බලන්න. හොඳයි. ඉතින් ඒ වගේ රමණීය පරිසරයක් අපේ සිද්ධාර්ථ තාපසතුමා තෝරගෙන එතුමා ප්‍රධාන වීරේ වඩපු සෑම පරිසරයකම මේ ලක්ෂණයන් මනාව තිබුණු බවට අපේ සූත්‍ර දේශනා එහෙම නැත්නම් බුද්ධ චරිතය අධ්‍යයනය කරනකොට ඉතාම පැහැදිලිව දැක් ගන්නට පුළුවන්. අනිත් එක තමයි දැන් බෝසත් අවදීයේදී ඒ සබාධමත් එක්ක කටයුතු කළා වගේම බුද්ධත්වයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසනික කටයුතු වල නියැලෙන විට තම ශ්‍රාවක මහා සංඝයාටත් එවගේ උපාසක උපාසිකාවන්ටත් දහම් දෙසූ ආකාරය, ඉර උන්වහන්සේ ඉතා විවේකසුවෙන් කටයුතු කළ ආකාරය, මේවා සියල්ල සිද්ධ වෙලා තියෙන්නේ මහා මන්දිර වගේ ගොඩනැගුන් ලද ගොඩනැගිලි ඇතුළේ නිමි. ඉතාම සිත්කලු පරිසරයන්වල. අපට ඒ වගේ සිදුවන අවස්ථාවලදී මේ අපේ බුදුන් වහන්සේ තමන් වහන්සේගේ බුද්ධ චරිතයත් එක්ක සම්බන්ධ කරලා ගත්තම වස්විසු ස්ථාන විතරක් බලන්න. වල පෙළපොතක් තියෙන පෙළපොතෙත් ඒ පාඩම් පෙරලා ගන්න. ඒවා අපි විශේෂ කරලා දක්වලා තියාගමු. මොකද සමහර විට අපිට මෙන් මේ කොටස් වලින් ප්‍රශ්න එන්න පුළුවන්කම තිබෙන නිසා. මට මතකයි මීට අවුරුද්දක් හෝ දෙකකට කලින් 5 වෙනි වස් කාලයේ ගත කළේ කොහේද? ඊළඟට 7 වෙනි වස් කාලයේ ගත කළේ කොහේද? මෙන්න මේ වගේ කෙටි ප්‍රශ්න අහලා තිබුණා. ඒ හින්දා අපිට ලකුණු දෙකක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නේ. හැබැයි විචාරශීලී වලින් ප්‍රශ්නයකදී ලකුණු 5ක් ගන්න පුළුවන් තැන්වලදී ඒත් ඒ වගේමයි. පරිසරය ගැන වර්ණනා කරනකොට එහෙම නැත්නම් බුදුන් වහන්සේ පරිසරය පිළිබඳ දක්වන ලද ආකල්පයේ කෙසේදයි විස්තර කරන්න කියලා තිබුණොත් එහෙම ඒ වගේ අවස්ථාවලදී අපට මෙන්න මේ කාරණා හරිම වැදගත්. එහෙනම් හොඳට මතක තියාගන්න එකින් එක කරුණු වශයෙන්. දැන් පළවෙනි වස් කාලයේ බුදුන් වහන්සේ ගත කළේ කොහෙද? බරණැස මිගදායේ ඉසිපතනාරාමේ. ඇයි මෙතන මිගදායේ කියලා කියන්නේ? මේ පරිසරයේ මුවන් ගැවසුනා වැඩි කියලායි කියන්නේ. ඒ මුවන් ගැවසෙනා වැඩි නිසා තමයි සිද්ධ වෙලා තියෙන්නේ එතනට හඳුන්වන්න මිගදාය කියන නම. ඊළඟට ඒ බුදුන් වහන්සේ ප්‍රථම රහත් 69 ධර්මචාරිකාවේ යොදවලා උන්වහන්සේ වඩින්නේ උරුවෙල දනව්ව බලා. මේ උරුවෙල දනව්ව කියලා කියන්නේ ඒ වගේම බොහොම ලස්සන පරිසරයක් තිබුණු තැනක්. හැබැයි ඒ පරිසරයේ තිබුණා වගේම අපේ සිදුහත් තාපසතා විමුක්තිය හොයන්නට පරිසරය තෝරගත්තා වගේම උරුවෙල කාශ්‍යප කියන මේ ආගමික නායකයාත් තමන්ගේ අනුගාමිකයන් සමග කටයුතු කළේ මේ උරුවෙල දනව්ව නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියන මේ සහෝදරයොත් එක්ක. ඒ කියන්නේ එකින් එක ආරාම තුනක. ඉතින් මේ ස්ථානට වැඩම කරෙත් ඒ නිසාමයි. දැන් සෝබාධම කියන එක සෑම ශාස්ත්‍රවරයෙක්ම අනුගමනය කරන්න ලොකු ඇල්මක් දක්වලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරුවෝ වගේම අනෙක් ශාස්ත්‍රුන් වහන්සේලාත් එහෙමයි මේ ලෝකයේ ශාස්ත්‍රූත්වයෙන් පිදුම් ලබන ආගමික ශාස්ත්‍රවරයෙක් පහළ වුණා නම් පහළ වුණේ සෝබාධම ඇසුරු කරගෙනම තමයි. ඒ අතරින් ශ්‍රේෂ්ඨත්වයට පත්වෙන අපි බුදුහාමුදුරුවෝ කොහොමද එතකොට මේ පරිසරය ඇලුම් කරේ? දැන් පළවෙනි වස් කාලයේ ගත කරේ එතකොට බරණැසි සිසපතනාරාමේ. ඊළඟට දෙවෙනි හා තුන්වෙනි වස් කාලයේ ඔබ අහලා ඇති කලන්දක නිමාපේ කියලා තැනක් තියෙනවා. එතකොට මේ කලන්දක නිමාපේ කියන තැන ඉන්නේ ලේන්නු. හැබැයි බිම්බිසාර මහරජතුමා පූජා කරේ මොකද්ද? උණ වනයක්. වේලු වන කියන තැන. එතකොට දෙවෙනි තුන්වෙනි වස් කාලයේ ගත කළේ වේලු වනාරාමයේදී. එතකොට වේලු වනාරාමයේ කියන තැන උණ වනයක් කියලා ගත්තන් පස්සේ හාත්පසම උණගස් පෙනෙනවා කියන එකම නෙමෙයි මේ තියෙන්නේ. භාවනා කුටි හදාගෙන ඒ ස්ථානයේ බවුන් වඩන්නට ගැළපෙන ආකාරයට ඒ පරිසරය සකස් වෙලා තිබුණු තැන්වල උණ පඳුරු දකින්නට තිබුණා. ඒ නිසා තමයි වේලු වන කියලා කිව්වේ. බිම්බිසාර මහරජතුමා වේලු වනය අපේ බුදුන් වහන්සේට ආරාමයක් වශයෙන් පූජා කළා. එතකොට උණගස් වලින් ඒ පරිසරය ඉතාම අලංකාරවත්ව තිබුණා. නිකමට හිතලා බලන්න සාමාන්‍ය උණ පඳුරක් දැකලා තියෙන උණ පඳුරක් තමන්ගේ ගෙවත්තේ තියෙන දරුවෝ දන්නව ඇති. සුළඟක් එනකොට ඒ උණ පඳුරකින් නැගෙන ශබ්දය, ඊළඟට ඒ ශබ්දයේ නැගෙන අතරතුර බාහිර පරිසරෙන් එන කුරුල්ලන්ගේ සහ වෙන සතුන්ගේ නාදය, මේ ඔක්කොම එකට මුසු වුණාට පස්සේ අමුතුම පරිසර සංගීතයක් මැවෙනවා. එහෙනම් අපි බුදුහාමුදුරුවෝ සෞන්දර්යකාමීව කටයුතු කළා කියන්න හොඳ සාධකයක් කියේ තියෙන්නේ. එතකොට නිෂ්කලංක බවයි සෞන්දර්යාත්මක බවයි මේ දෙකම මේ පරිසරය තුළ තිබුණා. ඊළඟට පස්වෙනි වස් කාලයේ ගත කළේ කූටාගාර ශාලාවේ. කොහෙද? විශාලා මහනුවර. හයවෙනි වස් කාලයේ ගත කරලා තියෙන්නේ මකුල කියන පර්වතේ. ඊළඟට අටවෙනි වස් කාලයේ ගත කරලා තියෙන්නේ භේෂකලා පර්වතේ. ඉතින් දැන් බලන්න එතකොට කූටාගාර ලෙන මකුල පර්වතය භේෂකලා පර්වතය. දැන් මේ ස්ථාන තුනම ගල් පර්වත එහෙම නැත්නම් ලෙන් විහාර විදිහට තමයි තිබිලා තියෙන්නේ. මේවා බිත්ති වලින් වට කරගත්ත, ඒ වගේම බාහිර පරිසරෙ පෙනෙන්නේ නැති ගෙවල් නිවාස ගොඩනැගිලි නෙවෙයි. සෝබාධමත් එක්ක ඊටාම සමීප වන්නා වූ සෝබාධමේ දායාද විදියට ගොඩනැගුණ නිර්මාණය වුණ ස්ථාන තමයි බුදුහාමුදුරුවෝ තෝරගෙන තියෙන්නේ. ඊළඟට දහවෙනි වස් කාලයේ ගත කරපු තැන හරිම විශේෂයි. විශේෂ මොකද? ධර්මදර විනේදර කියන භික්ෂුන් වහන්සේලා අතර ඇති වුණා වූ ගැටලුව සංසිඳවන්නට බුදුන් වහන්සේ අවවාද දුන්නට එය පිළිගත්තේ නැති නිසා බුදුන් වහන්සේ සීලුවේ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් මිදිලා ඒකට පිළිතුරු මහජනයාගෙන් ලැබෙයි කියන අවවාදයේ දීලා ඉවර වෙලා උන්වහන්සේ වඩින්නේ පාර්ලිය වනයේට. පාර්ලිය වනයේ මිනිස් ගුණදම් තියෙන සත්තු හිටියනේ. පාර්ලිය ඇතා තමයි එතන ප්‍රධාන වෙන්නේ. මේ පාර්ලිය ඇතාත් ඒ වගේම ඒ පාර්ලිය වනයේ හිටිය ලොකු වඳුරෙක්. මේ වඳුරයි ඇතයි දෙන්නා බුදුරජාණන් වහන්සේට මේ වස් කාලය තුල, ඒ කියන්නේ 10 වෙනි වස් කාලයේදී ඉතාම වටිනා උපස්ථානයක් කළානි. අර වඳුරා බුදුහාඳුරන්ට උවමනා කරන දානේ ටික සපේනවා. මොනවාද දානේ? මීවද, පළතුරු, ওই වගේ දේවල්. ඒවා තමයි බුදුහාඳුරු ආහාරයට වැළඳුවේ. ඊළඟ පාර්ලියේ ඇත බුදුහාඳුරන් රැකවරණය දුන්නා. එවිතරක්න මේ හැමදාම උදෑසන උන්වහන්සේට පැන් පහසු වෙන්න එහෙම නැත්නම් අපි කිම් ස්නානය කරන්න ස්නානය කරන්න උණු වතුරත් හදලා දුන්න කොහොමද උණු වතුර හදලා දුන්නේ ඇතුන් කියලා කියන්නේ බොහොම බුද්ධිමත් සත්ව කොට්ටාශයක්නේ ඈ හොඳ ගස් දෙකක් පිරිමෙ වියලි උණු ගස් දෙකක් පිරිමෙදලා ගින්දර මතු කරගෙන ඒ ගින්දරට මහා ගලක් දාලා මේ ගල රත් වුණාට පස්සේ ඒ ගල ඊටාම ආයාසයෙන් එතන තියෙන පැන් පොකුණට දානවා පැන් පොකුණට දාපු ගමන් පොකුණේ තියෙන වතුර ටික රත් වෙනවා ඊට පස්සේ බුදුන් වහන්සේට ස්නානය කරන්න මේ ඇතා පහසුකම් සපයලා තියෙනවා බුදුහාමුදුරුව වස් කාලේ අවසන් කරලා පාර්ලිය වණෙන් එළියට එනකොට මේ ඇතා බුදුහාමුදුරන්ගේ චීවරය අල්ලගත්තලු හොඬවැලෙන් අල්ලගෙන වනේ සීමාව දක්වාම ඇවිල්ලා ඊට පස්සේ බුදුහාමුදුරෝ ඒ වනෙන් නික්මිලා යන වෙලාවේදී මේ ඇතා ඉතා දුරට යනකම් බලාගෙන ඉන්නවා බුදුහාමුදුරෝ වඩිනකම් බලාගෙන ඉඳලා ඒ වෙලාවෙම මේ ඇතා තමන්ගේ හිතේ තිබුණු දුකට හදවත පැල්ල මැරුණා කියලායි කියන්නේ එසේ මැරුණු ඇතා පස්සේ දිව්‍ය ලෝකයේ දිව්‍ය කුමාරයෙක් කියලා ඉපදුනා කියලා අපේ ශාසන ඉතිහාසය සඳහන් කරනවා. ඉතින් බලන්න එතකොට ඒ සුන්දර පරිසරයේ සුන්දර සත්වයෝ. එහෙනම් බුදුන් වහන්සේ මේ පරිසරයන් වලට දක්වන ලද ඇල්මත් පරිසරයෙන් බුදුහාඳුන දක්වන ලද ඇල්මත් තමයි අපිට මේ පෙන්වන්නේ. ඒ වගේම 13 18 19 මේ වස් කාල කොහෙද ගත කරලා තියෙන්නේ? චාලිය කියන පර්වතේ. දැන් චාලිය පර්වතයේදී ගත කරා කියනකොට එහෙනම් එතන භාවනා කුටි තියෙන ඒත් ඉස්සෙල්ලර සඳහන් කරා වගේ ගොඩනැගිලි රහිත ඉතාම අලංකාරවත් පරිසරයක් ඇති ලෙනක් ගල් ලෙනක් ඒ නිසා ඒ ස්ථානයේ උන්වහන්සේ වස් විසීම සිද්ධ කළා දැන් මේ විදිහට ගත්තයින් පස්සේ අපට බුදුරජාණන් වහන්සේ මේ පළවෙනි වස් කාලයේ සිටම ඒ උන්වහන්සේගේ ධර්මචාරිකාවන් එහෙම නැත්නම් සිව්වනප්පේස දහම් දේශනා කිරීම මේ වගේ දේවල් සිද්ධ කරන්න වැඩිපුරම යොදාගෙන තිබෙන්නේ සෝබා දහමේ ඇසුර. ඒකට තවත් හොඳ උදාහරණ අපේ පෙර පොතේ තියෙනවා. ස්වභාවික පරිසරයේ යොදාගෙන උන්වහන්සේ දහම් දෙසූ අවස්ථාවන් ඔබට පෙර පොතත් හොඳට පරිහරණය කරන්න. ඒකෙත් අපිට දකින්න ලැබෙනවා. මොනවාද? පළවෙනි ධර්මදේශනා පැවැත්ති බර්ණසී සිපතරණාරාමී කියන එක මා මුලින් සඳහන් කරා. ඒ වගේම වේදනා පරිග්‍රාහ සූත්‍රය. වේදනා පරිග්‍රාහ සූත්‍රය. මේක දේශනා කරන්නේ කොහේ ඉඳලාද? ගිජ්ජකූට පර්වතී සූකර කතලිනිහි. ඌරන් විසින් හාරන ලද කියන අර්ථයෙන් තමයි සූකර කත කියන්නේ. සූකර කතලිනිහි සිට වේදනා පරිග්‍රාහ සූත්‍රය දේශනා කළා. ඊළඟට සබාධම ඇසුරු කරමින් උන්වහන්සේ දේශනා කළ තව සූත්‍රයත අම්බට්ට සූත්‍රය. ඒ අම්බට්ට සූත්‍රය දේශනා කළේ ඉච්ඡානංගල කියන වනයේ වැඩවාසී කරමින්. තවත් ඒ වගේමයි සබාධම ඇසුරු කරගෙන දේශනා කළ සූත්‍රය තේවිජ්ජ සූත්‍රය. ඒ අචිරවතී ගංගා තීරේ අඹ වනයක් තිබෙනවා. මේ අඹ වනයේ සිට තමයි ඒ සූත්‍රය දේශනා කරන්නේ. ඒ වගේම මහා සීහනාද සූත්‍රය බුදුන් වහන්සේගේ විශේෂ දේශනාවක් විශාලා මහනුවර වනපියසක සිට දේශනා කරනවා. ඒ වගේම මා මුලිනු සඳහන් කරා කලන්දක නිවාපේ හෙවත් ලිහෙනුන් වාසය කරන වනයක් ගැන. ඒ ස්ථානයේ සිට මුගලන් මහරහතන් වහන්සේ අසනීපු අවස්ථාවේදී උන්වහන්සේට සත්ත බොජ්ජංගේ සහිත මහා මොග්ගල්ලාන සූත්‍රය දේශනා කළේ මේ ස්ථානයේදී. ඒ වගේම බුදුන් වහන්සේ ඇට්ටේරියා කොළ මිටක් උදාහරණට අරගෙන දේශනා කරනවා සින්සපා කියන සූත්‍රය ඒ ඇට්ටේරියා වනයේදී. ඒ වගේම ගග්ගරා කියන පොකුණ තියෙනවා කොහෙද? චම්පානුවර. එතන ඉඳන් බුදුන් වහන්සේ දේශනා කරනවා සෝනදණ්ඩ සූත්‍රය. ඒ වගේම ජීවක කියන වෛද්‍යවරයාට තිබුණා ලොකු අඹ උයන. ඒ ලොකු අඹ උයනේ සිට තමයි මේ ශාසනයට ඇතුළත් වන භික්ෂුන් වහන්සේලාගේ වටිනාකම දේශනා කරන සාමාන්‍ය ඵල කියන සූත්‍රය දේශනා කරේ. එවගේම ධනිය ගෝපාල හා බුදුරජාණන් වහන්සේ අතර කාව්‍ය සංවාදයක් සිද්ධ වුණ අවස්ථාවක් ඉදිරි දකිනවා මේ ධනිය ගෝපාල සූත්‍රයේදී. ඒ මහී ගංගා තීරයේදී තමයි මේක සිද්ධ වෙන්නේ. ධනිය ගෝපාල බොහෝම සතුටින් අද දවසේ වහින එක හොඳයි, මගේ ගවයන් ඔක්කොම මම ගාලට දක්කලා තියෙන්නේ, මගේ ධනධාන්‍ය සියල්ල මම ගබඩා කරලා තියෙන්නේ, ඒ නිසා වැස්ස වහින්න කියන මේ උපදේශය ඇතුව නැත්තම් මග පෙන්වීම ඇතුව ධනිය ගෝපාල ලස්සන පද්‍ය ටිකක් ගායනා කරනවා. බුදුහාමුදුරුවෝ ධනිය ගෝපාල ඒ සැප සම්පත් ගැන ප්‍රාර්ථනා කළ නැත්තම් ප්‍රකාශ කළා ඒ ගාථා එහෙම නැත්තම් පද්‍ය ගායනා කරනකොට බුදුන් වහන්සේ කෙලෙසුන් නැසීමේ ඒ ආදීන වටිනාකම ගැන කියමින් මේ වැස්සට මටත් කිසි ප්‍රශ්නයක් නැහැ, ඒ නිසා වහින්න වැස්ස කියන ඒ අරමුණින් බුදුන් වහන්සේ තවත් පසක සිට කාව්‍ය ගායනය කළා. ඒ කාව්‍ය කියලා කියන්නේ අපේ වගේ මේ සිව්පද කාව්‍ය නෙමෙයි, කවි කියලා කියන්නේ ගාථාවන්. ධනිය ගෝපාලකෙන් සූත්‍රය බලන්න පුළුවන්කම තියෙනවනම් ඒ ධනිය ගෝපාල සූත්‍රයේ ඉතාම අලංකාරවත්ව ඒ පරිසරයේ තිබෙනා සුන්දරත්වයේද පෙන්වා දෙමින් මේ විදිහට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ වගේම දැන් ඒ ධනිය ගෝපාල සූත්‍රයේ වගේම තමයි සාමඤ්ඤඵල සූත්‍රයේ ධනිය ගෝපාල සූත්‍රයේ ඒ වගේම ඔබ දන්නව ඇති බුදුරජාන් වහන්සේට බොහොම පරිභව කරපු බමුණෙක් තමයි අක්කෝස භාරද්වාජ කියන්නේ. අක්කෝස භාරද්වාජ බමුණා උදේ පාන්දර කුඹුරට ගිහිල්ලා සීසාන වෙලාවේදී බුදුහාමුදුරුව ඒ ස්ථානට වඩිනවා. මොකද එදා දවසේ නුවණ තියෙන දහම වටහා ගන්න පුළුවන් පුද්ගලෙක් හොයාගෙන. ඒ තමයි මේ අක්කෝස භාරද්වාජ බමුණා. ඒ අක්කෝස භාරද්වාජ බමුණා බුදුහාමුදුරන්ට හරි සැර විදියට දොස් කියන්න පටන් ගත්තා. ඒ දොස් කියලා ඉවර වෙලා ඒ දොස් කියන වෙලාවේදී මේ අක්කෝස භාරද්වාජ බමුණා බුදුහාමුදුරන්ට කියන්නේ, මම බොහොම මහන්සියෙන් දුකසී මේ කුඹුරු කොටලා සීසාලා ඒ වගේම බීජ වපුරලා ගොයම් අරගෙන හාල් බවට පත් කරගෙන මම මගේ ආහාර ටික සම්පාදනය කරගන්නවා. ඔබ වහන්සේ ඔබවහන්සේත් ගිහලා ඒ විදිහටම කරන්නකෝ. ඉතින් ඒ අක්කෝස භාරද්වාජ සූත්‍රය හරි ලස්සනට ඒක කියනවා. එතකොට මේ විදිහේ ඒ බොහොම ලස්සන සංවාදයක සිද්ධ වෙනවා. ඉතින් මේ සංවාදයේ සහිත මේ අක්කෝස භාරද්වාජ බමුණාට දේශනා කරන මේ සූත්‍රය බුදුහාමුදුරන්ට දේශනා කරන්න බුදුහාමුදුරු දේශනා කරන්නේ කෙත්‍යායකදී. එතකොට මේ වගේ සබහාදාම ඇසුරු කරගෙන සබාදාමී රැඳෙමින් අනි තවත් සූත්‍ර විශාල ප්‍රමාණයක් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. දැන් දරුවනි, ඔබේ පෙළ පොතේ තියෙන මෙන්න මේ කරුණු වලින් ඔබට වඩාත් හොඳින් මතක තියාගන්න පුළුවන් සූත්‍ර සහ අවස්ථාවන් ටිකක් හොඳට මතක තියාගන්න. එතකොට සබාදාම ඇසුරු කරමින් ආර්ය මාර්ගයේ නැත්නම් කුසල මාර්ගයේ ගමන් කළා. ඒ වගේම සබාදාම ඇසුරු කරමින් ධම්ම දේශනා පැවැත්තුවා. සබාදාම ඇසුරු කරමින් බුදුරජාන් වහන්සේ වැඩ සිටියා. ඉතින් එතකොට ඒ වැඩ සිටි සෑම ස්ථානයක් වගේම වැඩ සිටීම තෝරාගත් ස්ථාන හැම එකක්ම ඉතාම ලස්සනයි. ඒ වගේම පරිසරයේ සොඳුරු බව ඇගීමට ලක් කරපු අවස්ථාවන් තියෙනවා. ඔබට ඒවත් ඔබේ පෙළ පොතෙත් මේ කාරණා තියෙනවා. ඒ සියල්ල විස්තර කරලා ඔබට මේ පාඩම කරන්න තරම් කාල සීමාව නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න අපේ පෙළ පොතේ තිබෙන මෙන්න මේ කාරණා වලින් පරිසරයේ සුන්දරත්වයේ බුදුහාඳුරු විශේෂයෙන් අගය කළ අවස්ථාවන් තමයි රජගහනුවර නිග්‍රෝධය පර්වතී ඉතාම ප්‍රශංසනීයයි. ඒ වාගේ වේබහාර පර්වතයේ පාමුල තියෙන සත්තපර්ණි ගුහාව ඉතාම අලංකාරයි. ඒ වගේම ඉසිගිලි පර්වතයේ කියලා කියන්නේ කාලසීලා වනයේ තියෙන සත්ත සොණ්ඩික පබ්බාහාරය කියන පර්වතයේ ඉතාම අලංකාරයි. ඒ වගේම මද්දකුච්චි නම් වූ මුව වනය හරිම අලංකාරයි. මෙන්න මේ විදිහට බුදුන් වහන්සේ ඒ තමන් වහන්සේ වැඩ සිටියා පරිසර අලංකාරයි රමණීයයි මෙන්න මේ විදිහට වර්ණනා කරපු අවස්ථාවන් ඕනෑතරම් තියෙනවා. ඒ වගේම උන්වහන්සේ වැඩ සිටීමට තෝරගත් ස්ථානත් ඒ විදිහමයි. ඒ තෝරාගත් ස්ථාන අනුව අපට පෙන්වා දෙන දේ තමයි උද්දීනී, ගෝතමක, සත්තම්බක, සාරන්දද මේවා හඳුනන්නේ චෛත්‍ය කියලා. ඒ චෛත්‍ය කියලා කියන්නේ දාගැබ් කියන එක නෙමෙයි. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනු වීතරාගා රමේසන්ති නතේකාම ගවේසිනෝ. ඒ හින්දා ඒ ලස්සනට ඒ චෛත්‍ය කියන පූජනීයත්වයෙන් විශේෂ වර්ණනාවකින් බුදුන් වහන්සේ මේ ස්ථාන ඇගෙම ලක් කළා. ඒ ඇගෙම ලක් කරමින් මේ විදිහට උන්වහන්සේ මේ පරිසරය වර්ණා දේශනා කරේ ඇයි මේ පරිසරය ඉතා මැනමින් ආරක්ෂා කරගත යුතු නිසා. ඒ නිසාම භික්ෂූන් වහන්සේලාට භික්ෂු ප්‍රාතිමෝක්ෂය දේශනා කරන විට ගස්වල දළු කැඩීම, සතුන්ගේ ජීවිත තොර කිරීම, එවගේම මිනිසුන්ට හෝ සතුන්ට අවහිරවන ආකාර ජලමාර්ග භාවිත කිරීම, මේවා සියල්ල අවහිර කරලයි තියෙන්නේ. ඔබ පෙළපොතත් බලන්න, එවගේ දහම් පාසල් පෙළපොතත් ඔබ පරිහරණය කරන්න. අපේ දරුවෝ අනිවාර්යෙන් දහම් පාසල් යන්න අපහසුතාව තියෙනවා අඩුම ගානේ. තමන් යන දහම් පාසලෙන් පෙළපොත් අරගෙන ඒ පාඩම් අධ්‍යයනය කරන්න ඔබට විශාල දැනුමක් ඒ තුළින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා පරිසරය කියලා කියන්නේ මේ ගස්කොළන් විතරක් නෙමෙයි, මේ ගස්කොළන් වල තියෙන වටිනාකමත් එක්ක රැඳෙන ජීවීන් ඉන්නවා. මේ ජීවීනුත් ආරක්ෂා කරගන්නට ඕනි. ඒවා ආරක්ෂා කර ගැනීමට අපිට අපේ බුදුරජාණන් වහන්සේ ලොකු මඟ පෙන්වීමක් කරලා තියෙනවා. ඒ මඟ පෙන්වීම අනුව අපට පුළුවන්කම තිබෙනවා නම් අපි අපේ ජීවිතය ආරක්ෂා කරනවා වගේම මේ පරිසරයත් දිවි දෙවෙනි කොට ආරක්ෂා කරන්න ධම්මෝ හවීරක් හති ධම්මචාරී කියලා කිව්වා වගේ පරිසරය ආරක්ෂා කරන්න පරිසරය විසින්ම ආරක්ෂා කරනු ලබයි. ඔන්න ඒ කාරණා ටික තමයි අද අපිට පාඩමින් ගන්න තියෙන්නේ. එහෙමනම් මේ පාඩමේ සාරාංශයත් ඔබ සකස් කරගෙන අපි සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමු. අපි ඊළඟ දවසේ නැවත වරක් අපේ 17 වෙනි පාඩම නිරෝගී බව උතුම්ම ලාභය කියන පාඩමින් හමු වෙමු. අපේ දරුව හැම දිනාටම තෙරුවන් සරණයි.